ගරුව ස්පී සානායක මැතිතුමා විනාඩි දහයයි.
ගරු නියෝජ්‍ය කථානායක තුමෙනි, අපේ නියෝජ්‍ය කථානායක තුමෙනි, අපේ නලීන් බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා ආයෝජන සංවර්ධන කටයුතු පිළිබඳව පහුගිය වසර පහ තුළ විශාල කරුණු ගණනාවක් කිව්වා. නමුත් ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම මේ කාලය තුළ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. ආර්ථික සංවර්ධන වේගය 6.3 2.3ට වැටුණා. දළදේශීය නිෂ්පාදනය කඩාගෙන වැටුණා. දුප්පත්කම වැඩි වුණා. විරකියාව වැඩි වුණා. පාතාලේ රජ වුණා. කොඩු කේරල ගංජා වලින් කට පිරුණා. ඒ නිසා ඇත්තටම ඒ පස් අවුරුදු ඒ කඩා වැටීම මේ ලංකාවේ ආර්ථිකයට විශාල හානියක් කරපු බව අපි පිළිගන්නවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද මේ අයවැය කාර්ක සභා විවාදය පැවැත්වෙන්නේ අපේ ජනාධිපති කාර්යාලය, ඒවගේම අග්‍රාමාත්‍ය කාර්යාලය, ඒවගේම කොමිසන් සභහ, ඒවගේම උපරමාධිකරණ විනිශ්චකාරවරු, ඒ වගේම පාර්ලිමේන්තුව, සභානායක කාර්යාලය, විපක්ෂනායක කාර්යාලය හා ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලය පිළිබඳ. මෙතැදි මම හම්බෙලා තියෙන විනාඩි 10න් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙතන ඇති. මම විශේෂ කරුණු කීපයක් මතු කරන්න කැමැති. ජනාධිපතිවරයාගේ පත්කිරීම් මේ වෙනකොට සියල්ල වගේ අවසන් වෙලා තියෙනවා. 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් ඒකට ශක්තියක් වුණා. ඒ වගේම ජනාධිපති සමාව දිය යුතු අය 740කට සමාව දීලා තියෙනවා. මේ වෙලාවේ මම කියන්න කැමති 1988 ජනාධිපති මැතිවරණයේ වෙලාවේ වලපනේ ආසනය තුළ සමූල මිනිස් ඝාතනයක් සිදු වුණා. ඒක කරේ දේශප්‍රේමී ජනතා සංවිධානය. ඒ කරන්න හේතුවත් ඒ වගකීමත් බාර අරගෙන දේශප්‍රේමී ජනතා සංවිධානයේ ජනතා විමුක්ති පෙරමුණේ බෝඩුත් ගැහුවා. හැබැයි ඒකට හිටිය සෞඛ්‍ය අමතිනි රේණුකා හේරත් මැතිණිය, ඒකට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක බලමණ්ඩල ලේකම්, තරුණ සංසද සභාපති ලේකම්, ගුරු සංගමේ සභාපති ලේකම් මෙහෙම අල්ලලා නඩුවක් පැටලෙව්වා. මෙය අත්අඩංගුවට ගත්තා. මෙයට පක්ෂව සාක්ෂි දෙන්න ගිය හාමුදුරු කෙනෙකුට වෙඩි තිබ්බා. මෙයට සාක්ෂි දෙන්න ගිය තව අපේ පැත්තේ දෙන්නෙකුට වෙඩි තිබ්බා. නඩුව කොළඹට ගත්තා. අරගෙන මේ අය එල්ලුම් ගසයි. අපේ හිටපු ජනාධිපතිතුමා මේ අයව ඒ සමාව දීම සඳහා පළවෙනි පියවර හැටියට ඔවුන්ව ඒ මරණීය දණ්ඩනයෙන් නිදහස් කරා. හැබැයි දැන් මේක මේ අයට කරදරයක් වෙලා තියෙනවා. ඔවුන් මේ දඬුවමේම හිටියනම් මේ වෙලාවට එළියට එන්න තිබ්බා. දැන් අවුරුදු 14කටත් කිට්ටු වෙන්න වෙනවා. දැන් මේ කටයුත්තේ මේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට බැරි වෙච්ච ඒ සමාව දීමේ කටයුත්ත නීති කරන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් උත්සාහ කරා. තොරතුරු ගෙන්න ගන්න උත්සාහ කරා. හැබැයි ඒ වෙලාවේ අධිකරණ අමාත්‍යාංශයේ තොරතුරු දුන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා මම කියනවා මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අදාළ අංශයේ නිලධාරීන්ට විශේෂයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාපිත කටයුතු පිළිබඳ අංශයට ඒක බලලා ඒක අවසන් කරන්න. එමගින් දුමින්ද සිල්වා මහත්මයා ගැනත් අපේ අයගේ විශේෂ ඉල්ලීමක් තියෙනවා. ඒක ගැනත් විශේෂ අවධානය යොමු කරන්න කියලා මම කියන්න කැමතියි. මෙම ජනාධිපතිවරයාගේ මෙම ව්‍යවස්ථාපිත අංශය යටතේ එතුමා ඉතාම කල්පනාවෙන් නිරදිව කාර්ය සාධක වලකා ගණනාවක් පිහිටවලා තියෙනවා. මේ බලකා වගේම කොමිසන් සභා ගණනාවක් පිහිටවලා තියෙනවා. මේ කාර්ය සාධක බලකා අතර පුනර්ජීවනයේ හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය බැසිල් රාජපක්ෂ මැතිතුමා යටතේ මේ කොරෝනා වසංගතය වෙලාවේ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන බව කියන්න කැමතියි. ඒ වගේම සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක, නීතිගරුක සමාජයක් ගොඩනැගීමේ කාර්ය සාධන බලකාය මේ වෙනකොට පාතාලයේ වේගයෙන් අවසන් කරමින් යනවා. ඒ වගේම මත්ව දුර ඉතාම සාර්ථකව මර්ධනය කරමින් යන බවත් මේ වෙලාවේ මම කියන්න කැමතියි. ඒ වගේම පුරාවිද්‍යා භූමි සංරක්ෂණ ඒ කාර්ය සාධක බලකායත් ස්වයන් රැකියා හා පාරම්පරික වෘත්තීය සංවර්ධන කාර්ය සාධක බලකායත් වැඩ පටන් අරන් තිනවා. හැබැයි මම විශේෂයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අංශයට කියන්න කැමති මේ අය ශක්තිමත් කරන්න. මේ අයට මූල්‍ය ප්‍රශ්න, මේ අයට කාර්ය මණ්ඩල ප්‍රශ්න විශාල වශයෙන් තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රාජ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අංශයත් ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙන අංශයක්. මේක යටතේ අධ්‍යාපනයේ අයිති වෙනවා. අධ්‍යාපනය ගැන බලනවා. පෙරපාසල් අධ්‍යාපනය හා පෙරපාසල් ගුරුවරු පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා මැතිවරණයේ වෙලාවේ සෞභාග්‍ය දැක්ම යටතේ කතා කරලා තියෙනවා. මේ ගුරුවරුන්ට ප්‍රමාණවත් වැටුපත් ගැනීම හා පෙරපාසල් එක මට්ටමකට ගැනීම. හැබැයි මේක පිළිබඳව මේ අයවැය ලේඛනයේ හා මේ කාර්යාංශයේ අවධානය යොමුලා තියෙනවා මදි කියලායි මම හිතන්නේ. ඒ නිසා මම ඒ නිලධාරීන්ට කියන්න කැමති පෙරපාසල් ගුරුවරියන් යනත් ඒ පෙරපාසල් පිළිබඳවත් වහාම ජනාධිපතිතුමා ඒ මැතිවරණයේදී කිව්ව කාරණා පිළිබඳ අවධානය යොමු කරලා වැඩ කරන්න. ඒ වගේම පාසල් අධ්‍යාපනය, ද්විතීය තෘතීය අධ්‍යාපනය පාසල් 11165ක් තියෙනවා. ජාතික පාසල් 373ක් තියෙනවා. මේ පාසල් වලින් 4000ක විතර තත්ත්වය හොඳ නැහැ. විශාල අඩුපාඩුකම් තියෙනවා. ඒ වගේම තවත් 4000ක මූලික දේවල් තියෙනවා. ඒත් අඩුපාඩුකම් තියෙනවා. ගුරුවරු ප්‍රශ්නේ ලංකාව පුරා තියෙනවා. මධ්‍යම පළාතට විතර අපිට ගුරුවරු 5000ක හිඟයක් තියෙනවා. ඒ නිසා මේක ගැන බලන්න. ඒ විශේෂ කාර්යාංශයේ තියෙන ඒ රාජ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අංශයට තියෙන වගකීමක් ඒක. ඒක බලන්න අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක බලලා ඒ කටයුතු ඒ ප්‍රශ්න නිරාකරණය කරලා දෙන්න. මම කියන්න කැමතියි අද මේ අපේ පාසල් වලට දරුවෝ ඇතුල් කරගන්න ගියාම දෙමළපිය 70%කට ඔවුන් බලාපොරොත්තු වෙන පාසල් හම් වෙන්නේ නැහැ. මේකෙන් 125ක් විතර ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉතාම අමාරුයි. ඉතාම අමාරුයි ජනත්‍රයේ පාසල් හම් වෙලා නැති නිසා ලක්ෂ 2-3 ඇතුල් වීමේ ගාස්තු ගෙවලා මාසිකට රුපියල් 10,000-15,000 ගෙවලා පෞද්ගලික විද්‍යාල වලට යවනවා. මේ අයට විශ්වවිද්‍යාල වලට දරුවෝ ඇතුල් කර ගැනීමේදී ඒ වගේම රැකියා දීමේදී කුඩම්මගේ සැලකිලිත් අපි කරනවා. මේ අය කර කියා ගන්න දෙයක් නැතුව තමයි මේ පෞද්ගලික විද්‍යාල වලට දාන්නේ. මම එකක් කියන්න කැමතියි. ජනාධිපති ලේකම් කාර්යාංශයටත්
ඒකට තව විනාඩි 2යි.
මම කියන්න කැමතියි.
තව විනාඩි 2යි.
ඔව් මම ඉවර කරනවා. ක්‍රීඩා මේ රටේ කොච්චර ජාත්‍යන්තර පාසල් තිබ්බත් මේ රටේ මොනතරම් අර්ධ රාජ්‍ය පාසල් තිබුණත් තාම ලංකාවේ ජනප්‍රියම පාසල් ටික තියෙන්නේ රජයේට. ඒ නිසා මේ පාසල් වල තියෙන අඩුපාඩුකම් ඇතුළු මේ පාසල් වල තියෙන සියලු ප්‍රශ්න විසඳන්න සත්ත පහක් ආණ්ඩුවෙන් ගන්න එක නැතුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රශ්න විසඳන්න අරමුදල් හොයාගන්න ඉතාම ලේසි. ඒ නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා මම කියන්න කැමති. අවසාන වශයෙන් මට ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙන මේ රාජ්‍ය හා පාර්ලිමේන්තු අංශය විශේෂ යෙන් පහුගිය කාලේ මේ දවස්වල ලක්ෂයකට රස්සා දුන්නා. මේ ලක්ෂයක් රස්සා දීලා ලක්ෂයක් අඩු ආදායම් ලාභී පවුල් ඔසවා තිබ්බා. ඒක ඉතාම හොඳයි. ඉතාම හොඳයි. හැබැයි අමතක කරන්න එපා මේ ලක්ෂය සාමාන්‍ය පෙළ අසමත් ලක්ෂය නෙවෙයි රැකියා පෞලිමේ ඉන්න අය. අපි පස්සෙන් එන්නේ රැකියා ඉල්ලගෙන දඟලන්නේ මේ අය නෙවෙයි. මේ රැකියා ඉල්ලන සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් විශේෂයෙන් සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් අයගේ මුත් ගණන් සම්මාන නැති, එහෙම නැත්නම් භාෂාවට සම්මාන නැති, එහෙත් සාමාන්‍ය පෙළ උසස් පෙළ හොඳටම සමත් දරුවන්ට දැන් යන්නේ නැවන්නේ. එයාට සාමාන්‍ය පෙළ සුදුසුකම් තියෙන රැකියාවකට යන්න බෑ. එයාට කළමනාකරණ සහායක විභාගයට ලියන්න බෑ. එයාට PHI විභාගයට ලියන්න බෑ. එයාට කුපනිස විභාගයට ලියන්න බෑ. මේ යන්නේ නැවන්නේ. එයාට සාමාන්‍ය පෙළ සමත් ගණයේ තියෙන ආරක්ෂාවකට යන්නත් බෑ. ඒ අය කලින්ගිය රක්ෂාවලට තමයි සාමාන්‍ය පෙළ
අවස්ථාවට
දුන්නේ.
කරුමන්තිතුමා කාලය.
මේක හොඳයි මම ඉවර කරනවා. මේක හොඳයි. හැබැයි මම කියන්න කැමති කරුණා කරලා රස්සා ඉල්ලගෙන දඟලතු මේ දරුවන් අසරණ වෙච්ච දරුවෝ ලක්ෂ ගාණක් ඉන්නවා. ඒ හින්දා ඒ අය ගැන බලලා වහාම ඒ අය පිළිබඳ තීන්දුවක් ගන්න. අවසාන වශයෙන් නියෝජ්‍ය කතානායකතුමනි මම කියන්න කැමති මේ පොහොර භාවිතය පිළිබඳවත් ජනාධිපති කාර්යාංශය අවධානය යොමු වෙලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වකිමත් තියෙනවා. මම ඉවර කරනවා. මේ පොහොර භාවිතය පිළිබඳව කාබනික පොහොර භාවිතය පිළිබඳව බොහොම කතා කරන දේවල් බොහොම අන්ධානුකරණයෙන් කතා කරනවා කියලා තමයි මට හිතෙන්නේ. ඒ නිසා කරුණා කරලා පොහොර භාවිතය ගැන තීන්දුවක් ගන්න ඉස්සෙල්ලා විශ්වවිද්‍යාලවල ඉන්නවා කෘෂිකර්මාන්තය පිළිබඳ විශේෂඥයෝ මහාචාර්යවරු ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 70 ගණනක් ඉන්නවා ආචාර්ය උපාධි තියෙන උගතුන් මේ අයත් එක්ක කතා කරලා තීන්දුවක් ගන්න කියලා කියන්න කැමති. බොහොම ස්තුතියි.
ඔබතුමාට ස්තුතියි. ගරු ආන්ද්‍ර කුමාර දිසානායක මනතුමා විනාඩි 20යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂ ඉදිරිපත් කළ තියෙන්නේ කියන්න බොහෝ දේවල් තිබුණත් මා හිතනවා ගත වී තිබෙන්නේ අවුරුද්දක කාලයක් නිසා සමහර දේවල් දැම්ම නොකියන්න අදහස් කරනවා. මොකද කාලය කෙටි නිසා. පත් වෙලා කාලය කෙටි නිසා. කෙසේ වුවත් මා හිතනවා එහෙත් අවධාරණය කළ යුතු කරුණු කීපයක් තිබෙනවා ඒකට අවධාරණය කළ යුතුයි කියලා. පළමු එක තමයි ගරු කතානායකතුමනි ජනාධිපතිවරයාට කවර ප්‍රමාණය ජනවරමක් ලැබුණත් පාර්ලිමේන්තුවේ කවර ප්‍රමාණයක බලයක් නියෝජනය කරත් ජනාධිපතිවරයා යටත් වෙන සීමාවක් තිබෙන. ඒ සීමාව තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඔහුට ඕන තරම් සෙල්ලම් කරන්න පුළුවන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන සීමාව ඇතුළු. නමුත් මේ අවුරුදු දෙකට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු අවස්ථා කීපයක් තිබෙනවා එතුමා විසින්. පළමු එක තමයි 20 වෙනි සංශෝධනයේමට පෙර ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍ය ධූරයක් හොබවන්න බෑ. හැබැයි ඔහු අතේ ආරක්ෂක අමාත්‍ය ධූරය පවත්වා ගත්තා. ඒ කියන්නේ ඔහු ව්‍යවස්ථාව උල්ලංඝනය කරා. දෙවෙනි කරුණ තමයි අප්‍රේල් මාසයේ 30 දක්වා අතුරු සම්මත ගිණුමක් කරා මුදල් සම්මත කරලා දීලා තිබුණා. ඉන්පසුව මුදල් වියදම් කරේ ජනාධිපතිවරයා. ආණ්ඩු පැත්තෙන් තර්ක කරනවා 153 යටතේ ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන් කරගත හැකි බව. අපි තාවකාලික පිළිගමු. ජනාධිපතිවරයාට ඒ බලය තිබුණා කියලා. හැබැයි ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන් කර ගැනීම බලය ජනාධිපතිවරයාට තිබුණත් මම ඒක පිළිගන්නේ නැහැ තිබුණත් රට වෙනුවෙන් ණය ගැනීමේ බලයක් නැහැ. ණය ගැනීම සඳහා මේ පාර්ලිමේන්තුව විසින් සීමාව අනුමත කළ යුතුයි. හැබැයි අප්‍රේල් මාසයේ 30 වෙනිදාගේ සිට අගෝස්තු මාසයේ 31 වෙනිදා දක්වා බිලියන 690කට ඒ කියන්නේ කෝටි 69,000කට ආසන්න මුදලක් ණය ආරම්භ තිබෙනවා පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ව්‍යවස්ථාව උල්ලංඝනය කරන. එනිසා ඔහු විසින් අවස්ථා දෙකකදී මේ අවුරුද්ද ඇතුළත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කොට තිබෙනවා. ඊළඟ එතුමා බලයට පත් වූවට පසුව අපේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනස් වීමක් ගැන එතුමා ජනාධිපති වේදිකාවේ ජනාධිපති වූවට පසුවත් ප්‍රකාශ කරා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ මේ බිඳවැටීමට මේ දේශපාලන සංස්කෘතියේ විශාල බලපෑමක් ඇති කොට තිබෙන බව. ඒ නිසා ඔහු ප්‍රකාශ කරා අපේ රාජ්‍ය ආයතනයන් සඳහා තනතුරු වලට පත් කිරීමේදී ඒ සඳහා කමිටුවක් තිබෙනවා. ඒ කමිටුවේ අනුමැතියෙන් තමයි එම පත් කිරීම සිදු කරන්නේ කියලා. ඒක ප්‍රසිද්ධ මා මතකයි ඒ වෙලාවේ අමාත්‍යවරුත් ආණ්ඩු පක්ෂත් විශාල ලෙස වර්ණනා කරා පළමෙනි වතාවට කණ්ඩායමක් විසින් තෝරාපත් කරන අය තමයි රාජ්‍ය ආයතනවල පත් කරන්නේ සිය පත් කළ යුතුයි. මොකද පහුගිය මාස 8ට රාජ්‍ය ආයතන 31ක පාඩුව කෝටි 8000යි. ඒ කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මසකට මේ රාජ්‍ය ආයතන 31ේ පාඩුව කෝටි 1000යි. ඒ නිසා ඒ යම් ඒ ශාස්ත්‍ර පිළිම නිපුණතාවයේ අධ්‍යක්ෂින් තිනායේ විසින් මෙහෙවිය යුතුයි. ජනාධිපතිතුමා ප්‍රකාශ කරා. හැබැයි ප්‍රකාශ කරාට එහෙමද සිද්ධ වුනේ? අද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා කවුද? එස් අමරසිංහ. පහුගිය ජනාධිපති ඡන්දේ ඕගොල්ලන්ගේ බඩි අපේක්ෂකයෙක්. දන්නු නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කවුද? නෙළුම්මාවත කාර්යාලේ පරිපාලන ලේකම්වරේ. මේ කමිටුවලින්ද තේරුවේ? පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කවුද? බස්නාහිර පළාතේ හිටපු මන්ත්‍රීවරේ. පස්සේ ඇමතිවරේ. ඒ නිසා ජනාධිපතිවරයා විසින් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා යම් ප්‍රකාශයක් කරා නම් එය සිදු වී නැහැ. ඊළඟ ඔහු කිව්වා රාජ්‍ය ආයතනවලට පත් කිරීමේදී ඥාතිත්වය කිසිසේත්ම සැලකිල්ලට භාජනය කරන්නේ නැහැ කියලා. හැබැයි එහෙමද උනේ? මම දැනගන්න කැමති සිවිල් ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලී තිලක් වීරසිංහ කියන්නේ කවර පුතුණුවන්ගේ මාමණ්ඩිද කියන්න. සිවිල් ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලී දේඩ්රාද ලිවේරා කියන්නේ කවර පුතුණුවන්ගේ නැන්දනියද? වචන විතරයි, වචන විතරයි. ඒ විතරක් නෙවෙයි, අග්‍රාමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලී ප්‍රධානියා කවුද? ඥාතින් නොවේද? එනිසා ජනාධිපතිවරයා දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ඥාතිත්වය පිළිබඳ කරන ලද ප්‍රකාශත් හිස් වචන බවට පත් වී තිබෙනවා. ඊළඟ ඔහු ඊළඟ විශේෂයෙන්ම ගත්තොත් අමාත්‍යංශ බෙදීම් පිළිබඳ ගරු කතානායකතුමනි, පළමු වතාවට මා හිතන්නේ දිනේෂ් ගුණවර්ධන ගරු සභානායකතුමා මා වැරදින නිවැරදි කරයි. අයවැය ලේඛනයකට මුදල් වෙන් කරලා කාරක සභා අවස්ථාවේ විවාදය අද පටන් ගන්නවා. හැබැයි අද කාරක සභා අවස්ථාවේ විවාදය පටන් ගන්නකොට පසුගිය 20 වෙනිදා මේ පෙරේද රාත්‍රී අලුතෙන් අමාත්‍යංශ ඇති කරනවා. දැන් මම දැනගන්න කැමතියි මේ අමාත්‍යංශ පිළිබඳ කාරක සභාවක මේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවද? මේ අයවැය ලේඛනී එම අලුත් අමාත්‍යංශ සඳහා මුදල් වෙන් කිරීමක් අපි සිදු කර තිබෙනවා. මොකද්ද මේ කරන්නේ? ගරු කතානායකතුමනි, මේ මාසේ 17 වෙනිදා අයවැය ලේඛන ඉදිරිපත් කරන බවත් ඒ කාරක සභා අවස්ථාව ඉතාමත් කෙටි කාලයක් ඇතුළත සූදානම් වෙන බවත් අපි කවුරුත් දන්නවා. එවැනි අමාත්‍යංශයේ අලුතෙන් ඇති කිරීමක් අවශ්‍යක තිබුණා නම් 20 වෙනි සංශෝධනයෙන් පසුව එතුමාට අමාත්‍යංශ ඇති කිරීමේ බලය තිබුණා. මේට පෙර ඇති කළේ හැකියාව තිබුණා. හැබැයි මොකද කළ තිබෙන්නේ? මේ පහුගිය 20 වෙනිදා රාත්‍රී ගැසට් නිවේදනයක් ගහලා අලුතෙන් අමාත්‍යංශ ඇති කරනවා. එහි එක් අමාත්‍යංශයක් තමයි අමාත්‍යංශයකට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලය. සාමාන්‍යයෙන් ඕනෑම විෂයක් අමාත්‍යංශයකට යටත් වෙනවා. හැබැයි දැන් ප්‍රධාන වශයෙන් ගත්තොත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතන ගණනාවක් තියාගන්නවා. එකක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය, ඒ වගේම කාර්ය සාධක බලකායන් 6ක් ඇතුළු ආයතන 8ක් ජනාධිපති ලේකම් කාර්යාලය සතුව පවත්වාගෙන තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල සංශෝධනයේ 90 ගැසට් බාර නොදෙන ලද අමාත්‍යවරුන්ට, ඒ කියන්නේ අමාත්‍යංශ ගැසට් එකක් කරා අමාත්‍යවරුන්ට බාර දී නැත්නම් ඒවා ජනාධිපතිවරයා යටතට පැවරෙන්නේ. එහෙමනම් ආරක්ෂක අමාත්‍යවරයා කවුද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා මම හිතනවාද? මොකද ව්‍යවස්ථාව අනුව ඒ අමාත්‍යංශ දීලා නැත්නම් අමාත්‍යවරයා ජනාධිපතිවරයා. ඒ නිසා ආරක්ෂක අමාත්‍යවරයා වර්තමාන වෙනකොට ජනාධිපතිවරයා. හැබැයි ගරු කතානායකතුමා, ආරක්ෂක අමාත්‍ය ධුරේ ජනාධිපතිවරු ගාව දීර්ඝ කාලයක් පැවතුණු අපේ ඉතිහාසය දන්නවා. හැබැයි ඒ හැම විටම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හිටියා පාර්ලිමේන්තුවට පිළිතුරු දෙන්න. අද කවුද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා? මම දැනගන්න කැමතියි. ගරු මහින්ද රාජපක්ෂ මහත්තුමා ආරක්ෂක අමාත්‍යවරයා හැටියට කටයුතු කරන කාලේ නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට මට මතක අගමැතිවරයා රත්නසිරි වික්‍රමනායක මහත්තුමා මේ පාර්ලිමේන්තුවේ උත්තර දුන්නා. දැන් පාර්ලිමේන්තුවට බැඳී සිටිනවා. එනිසා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරයක් හදලා ඔහු අතට ආයතන ගන්නවා. හැබැයි මේ පාර්ලිමේන්තුවට වග කියන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් නෑ. ඊළඟ අලුත් අමාත්‍යංශ
ගරු කාරක සභාව සභාපති, මට පොඩ්ඩක් වෙලා දෙන්න.
මගේ වෙලාව
මේ ව්‍යවස්ථාව අනුව ජයාර ජයවර්ධන මැතිතුමා නිර්මාණය කරපු ව්‍යවස්ථාවේ තමයි විෂය කාර්ය අමාත්‍යවරයෙක්ට පැවරුවේ නැත්නම් ඒ විෂය කාර්ය ජනාධිපතිතුමා ළඟ තියෙනවා. ජනාධිපතිතුමා ළඟ තියෙන අමාත්‍යංශයක් හෝ අමාත්‍යංශයට සම්බන්ධ නොවන විෂය කාර්යයක් ගැන හැමදාම පාර්ලිමේන්තුවේ උත්තර දීලා තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා. වගකීම ගන්න
අග්‍රාමාත්‍යවරයා
සභාපවා රැස් වී තිබෙනවා
ප්‍රමාණවත්. නමුත් මා දන්නවා සෑම විටම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඊළඟ 20 වෙනිදා රාත්‍රී අලුතින් නැවතත් අමාත්‍යංශයන් ගොඩනගා තිබෙනවා තාක්ෂණ අමාත්‍යංශය. ඒතර දැන් මේ අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට තාක්ෂණ අමාත්‍යංශයට දැන් යෝජනා කොට තිබෙන ආයතන 3ක් කාර්මික තාක්ෂණ ආයතනය, නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව කියන ආයතන තුන තිබුණේ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයටද. එතර අපි මේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනකොට, වැය ශීර්ෂයන් සකස් කරනකොට එම ආයතන තුන නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට, රාජ්‍ය අමාත්‍යවරියට. හැබැයි දැන් එම ආයතන තුන පත් කොට තිබෙනවා අලුත් තාක්ෂණ අමාත්‍යවරිය. ඉතින් කෝ අපි විවාද කරන්න කවද්ද මේ? එහි විවාදයක් මේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙයිද? ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, තවත් අලුතෙන් අමාත්‍යංශයක් ගොඩනගා තිබෙනවා. ඒ ආයතනය සතුව ආයතන 10ක් තිබෙනවා. ඒ වගේම තවත් අලුතෙන් අමාත්‍යංශයක් ගොඩනගා තිබෙනවා ගරු කතානායකතුමනි, මහජන ආරක්ෂක අමාත්‍ය. ආරක්ෂක අමාත්‍යවරයෙක් ඉන්නවා, මහජන ආරක්ෂක අමාත්‍යවරයෙක් ඉන්නවා. මහජන ආරක්ෂක අමාත්‍යවරේ තාම පත් කොට නැති සමාහිතනවා එයත් ජනාධිපතිවරයා කියලා. ඒ අනුව ඒ සඳහාද ආයතන හතරක් යෝජනා වී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය සතු ආයතන 8යි, ආරක්ෂක අමාත්‍යවරයා සතු ආයතන 10යි, තාක්ෂණ අමාත්‍යවරයා සතු ආයතන 10යි, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාට ආයතන 4යි. ඒ කියන්නේ ආයතන 32ක් මේ පාර්ලිමේන්තුවට වග කියන්නේ නැති කෙනෙක් ඇතේ තිබෙනවා ජනාධිපතිවරයාට. එනිසා මා දැනගන්න කැමති මේ පිළිබඳ අපි විවාද කරන්නේ කොහොමද මේ පාර්ලිමේන්තුවේ? මේ විශ්වෙන්ද රාත්‍රී අහවැය ලේකම් ඉදිරිපත් කරලා ඔක්කොම වැය ශීර්ෂ වෙන් කරලා පාර්ලිමේන්තුවට තිබෙන වෙලාවක තමයි මේ පත් කිරීම සිදු කරලා තිබෙන්නේ. ඒ වගේම රාජ්‍ය මේ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබුණු ආයතන හතරක් වෙනස් කර තිබෙනවා. හැබැයි එහි තිබෙන කාර්මික තාක්ෂණ ආයතනයේ කොතෙන්ටද වැටෙන්නේ කියලත් නේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයටද, තාක්ෂණ අමාත්‍යාංශයටද? එහෙමත් නෑ. එනිසා ඒක අතුරුදහන් මේ ගැසට් එක අනුව. එනිසා ගරු කතානායකතුමනි, මේ හරහා පෙන්නුම් කරන්න යන කවරක්වත් නෙවෙයි. මෙහි තිබෙන අකාර්යක්ෂමතාවයත් මේ පාර්ලිමේන්තුව පිළිබඳව ජනාධිපතිවරයාගේ ඔළුවේ තිබෙන හැඟීම අදාළ නෑ. මේ පාර්ලිමේන්තු අයවැය විවාදයක් පැවැත්වෙන අදාළ නෑ. වැල් ශීර්ෂ වෙන්කොට තිබෙන අදාළ නෑ. ඒ සංඥාව තමයි පෙරේදා රාත්‍රියේ නිකුත් කළද මේ ගැසට් නිවේදනයෙන් පෙන්නුම් කර තිබෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ කොවිඩ් අරමුදල පිළිබඳ සාකච්ඡාවක් මතුවී තිබෙනවා. 2020 නවැම්බර් මාසයේ 30 වෙනකොට මේ කොවිඩ් අරමුදල සතුව මිලියන 1640ක් තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා. මිලියන 1640. ගරු කතානායකතුමනි, එහි වියදම් වාර්තාවක් ලබා දී තිබෙනවා. PCR පරීක්ෂණ සඳහා මිලියන 100ක් වෙන්කොට තිබෙනවා. හැබැයි වියදම් කළා තියෙන්නේ මිලියන 42යි. දැනුවත් කිරීමේ වැඩසටහන වලට මිලියන 100ක් වෙන්කොට තිබෙනවා. වියදම් කොට තිබෙන්නේ මිලියන 24යි. ඊළඟ මඩකලපුවේ ශික්ෂණ රෝහලේ රසායනගාර පහසුකම් වර්ධනය කරන්න, ඒ වගේම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණයේ රැපිඩ් ටෙස්ට් කිට් එක වැඩි දියුණු කිරීම, මේ ආදී ගත්තාම වියදම් වැය කරන්න සූදානම් කළා තියෙනවා මිලියන 268ක්. ඒතර මිලියන 1640 මේ කොවිඩ් අරමුදලේ. හැබැයි 268යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් 16. දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වය විශාල අර්බුදයක් තිබෙන වෙලාවක, විශාල අරමුදලක් සකස් වෙලා තිබෙන වෙලාවක, හැබැයි ඒ කොවිඩ් වසංගතයේ මැඩ පැවැත්වීම සඳහා වියදම් කළා තිබෙන 16ක් වෙන සොච්චම් ප්‍රමාණය. එහිදී විශේෂම නියෝජ්‍ය කතානායකතුමනි, අද රෝහලක කෙනෙක් මිය ගියොත් ඔහු කොවිඩ් වසංගතයේ වෛරසයේ වැළඳී තිබෙන බව තහවුරු වුණොත් සිරුර දෙන්නේ එම පවුල්වල. එම මෝචරිය විසින්ම, රෝහල විසින්ම එය ආදාහනය කරනු ලබනවා. හැබැයි මොකද කරන්න? අර පවුලකින් රුපියල් 20,000ක් ගන්නවා පෙට්ටියක් ගන්න. එක්ක පෙට්ටියක් ගෙනත් දෙන්න කියනවා, එක්ක රුපියල් 20,000ක් දෙන්න කියනවා. මේ අසරණ භාවයට පත් වෙලා තියෙන අයගේ කෙනෙක් මිය ගියාට පසුව ගොඩක් මේ නිරෝධායනය වෙමින් තිබෙන ගෙවල්, සමහර තැන්වල ලොක්ඩවුන් වලට අහුවෙලා තිබෙන ගෙවල් වල තමයි මේ මරණ සිදු වී තිබෙන්නේ. හැබැයි ඔහු රුපියල් 20,000ක් ගෙවන්න ඕන මෝචරියට. අඩුම තරමේ මේ අරමුදලෙන් මෙන්න මේකවත් කරන්න බැරි තමුන් ආසල. ඇයි මේක 116ක් වියදම් කරන්නේ? 184 පොදි බඳගෙන ඉන්නේ කුමක් වෙනුවෙන්? මිලියන 1640ක් ලැබිලා තිබෙනකොට මිලියන 268ක් තමයි වියදම් කොට තිබෙන්නේ. එනිසා කොවිඩ් අරමුදල පිළිබඳ ප්‍රශ්නයක් මා මේ මොහොතේ මතු කරන්න ලෑස්ති. ඊළඟරු කතානායකතුමනි, BOI ආයතන පිළිබඳ ඉතා කෙටියෙන් මා කියන්නම්. දැන් ආණ්ඩුව හිතනවා අපේ රටේ දේශීය කර්මාන්ත දියුණු කිරීම සඳහා හම්බන්තොට වරාය ආසිත අක්කර 4500ක් චීනයට පවරා දී තිබෙනවා පැවති පාලනේ. එනිසා 4500 අතට කර්මාන්ත ගෙන්නන්නේ අද චීනය. ලංකාවේ කිසිදු ව්‍යාපාරිකෙකුට, ආයෝජකයෙකුට ගොස් එම ස්ථානයේ කර්මාන්ශාලාවක් ආරම්භ කරන්න බෑ චීන එම්බසියෙන් අවසර නැතුව. ඒක තමයි පැවති පාලනය එම ඉඩම් අක්කර 4500 පවරා දෙනකොට එන ලද එකගතාව. ලංකාවේ කවර හෝ ආයෝජකයෙක් එම භූමියේ කර්මාන්ශාලාවක් ආරම්භ කරනවා නම් චීන තානාපති කාර්යාලය අවසර ගත යුතුයි. ඉතින් චීන තානාපති කාර්යාලය ලංකාවේ දේශීය ව්‍යාපාරිකයන්ට එම අවස්ථාව දෙන්නේ ඉතාමත් අඩු. මා දන්න එක්තරා දේශීය ව්‍යාපාරිකයෙක් එම ස්ථානයේ ආයෝජනයක් ගෙන යන්න යනකොට චීන තානාපති කාර්යාලයෙන් කියනවා උඹ ආයෝජනය අරන් වරෙන් හැබැයි චීන කම්පැනියක් එක්ක ඒක අබද්ධ වෙන්නේ. ඒක අපේ රටේ කර්මාන්ශාලාව ආරම්භ කරන්න චීන තානාපති කාර්යාලය තමයි තීරණ ගන්න මැදිහත්කරුව බවට පත් වී තිබෙන්නේ. හැබැයි දැන් තමුන්නාසල මා දැක්ක විශාල ආයෝජනයක් ලෙස මිලියන 300කට අයර් කර්මාන්ශාලාවක් ආරම්භ කිරීම පිළිබඳව දිවුසුමක් අත්සන් කර බව ප්‍රකාශ කළා. මා දැනගන්න කැමති ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ඔබතුමලා කවුරු හරි අමාත්‍යවරේ පිළිතුරක් ලබා දෙන්න. මෙම අක්කර 4500ක පිහිටා තිබෙන චීන ආයෝජන කලාපයේ යම් කර්මාන්ශාලාවක් ආරම්භ කරනවා නම් ඒ කර්මාන්ශාලාවේ නිෂ්පාදනය කරන නිෂ්පාදනයන් දේශීය වෙළඳපොළට ඇතුළු කරන්න ඉඩ දෙනවාද? දැනටමත් සෙන්ඩොක් මං හිතන්නේ මේ ප්‍රයර් කර්මාන්ශාලාව. ඒ කර්මාන්ශාලාවත් එක්ක ඇවිත් තිබෙන එකඟතාවය කුමක්? මොකද ආසන්න වශයෙන් ගත්තොත් මහා දන්නා විදිහට එම කර්මාන්ශාලාවේ ධාරිතාව ටයර් මිලියන 10ක් පමණ වෙනවා. මිලියන 10ක් පමණ ලොකු ධාරිතාවක්. මිලියන 300ක ආයෝජනය. හැබැයි අපි 120ක් දුන්නොත් ඔවුන්ට දේශීය වෙළඳපොළට මිලියන 20 මිලියන 2ක් ඇතුළත් කිරීමේ බලය ලැබෙනවා. අපේ රටේ සාමාන්‍යයෙන් ගත්තොත් වසරකට ටයර් විකිණෙන්නේ 1 මිලියනේ. එනිසා මොකද වෙන්නේ අපේ අනිත් කර්මාන්ශාලා විශාල තර්ජන ලක්විය හැකි. ටයර් සඳහා පමණක් නෙවෙයි වෙනත් කර්මාන්ශාලාවක් ආවත් එම කර්මාන්ශාලාව ඒ කියන්නේ චීනයේ විශාල වෙළඳපොළකට නිෂ්පාදනය කරන්න. එනිසා ඒක ටයිල් කර්මාන්ශාලාවක් වෙන්න පුළුවන්. ඒක සෙල්ලම් බඩු කර්මාන්ශාලාවක් වෙන්න පුළුවන්. කවර කර්මාන්ශාලාවක් ආවත් චීන ආයෝජන කලාපයට දේශීය වෙළඳපොළට එහි භාණ්ඩ නිකුත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවාද කියලා මේ පාර්ලිමේන්තුවට කියන්න උනා. විශේෂයෙන් මේ ටයර් කර්මාන්ශාලාවේ තමුන්නාසලා අපි එකඟතාවයේ කුමක්ද කියලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියලා මා බලාපොරොත්තු වෙනවා. ඊළඟ කරු කතානායකතුමනි මා අවධානය යොමු කර ඉතා කෙටියෙන් කාලය සීමිත නිසා අල්ලස් කුම්සම කෙරෙහි. විශේෂම අපේ රටේ අල්ලස් දූෂණය පිළිබඳ විශාල ආන්දෝලනයක් තිබෙනවා. අපි කවුරුත් දන්නවා අපේ රටේ සංවර්ධනයට අපේ රටේ ආර්ථිකය අපේ රටේ සමහර නාස්තිකාර ව්‍යාපෘති මේ සියල්ල ගැටගැසී සිටින්නේ අල්ලස දූෂණය මත. ඒ නිසා මා හිතනවා චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව 1994 බලයට ඇවිල්ලා ගෙනලද පළමු පනත මට මතක විදිහට අල්ලස්ෝ දූෂණ කොමිසම් සභා පනත. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ විවිධ අවස්ථාවල අල්ලස්ෝ දූෂණ කොමිසම් සභා පනත අරහා එම කොමිසමේ බලය තවත් ශක්තිමත් කිරීම සඳහා සංශෝධන ගෙනත් තිබුණා. පහුගිය අවුරුද්දේ මට මතකයි අල්ලස්ෝ දූෂණ කොමිසම් සභාව ශක්තිමත් කිරීම සඳහා නීති සම්පාදනය කළා දීලා තියෙනවා. කුමක් වෙනුවෙන්ද? මේ රටේ අල්ල සහ දූෂණේ ප්‍රධානතම මරුපහර බවට පත් වී තිබෙන රටේ ආර්ථිකයට රටේ අනාගතයටත් නිසා එඳ මැඩ පැවැත්වීම විසින් බලය සහිත ආයතනය. එනිසා අපේ රටේ නීතිපති පාර්ලිමේන්තුව හැරුණකොට ඍජුව නඩුවක් පැවරීමේ බලය තිබෙනවද අල්ලස්ෝ දූෂණ කොමිසම් සභාවට? හැබැයි මේ ක්‍රියාකාරීත්වය මේ 9 වෙනි මාසේ 30 වෙනිදා දක්වා ඉදිරිපත් කර තිබෙනවා. ඒ ක්‍රියාකාරීත්වය අනුව කරු කතානායකතුමනි අත්අඩංගුවට අරන් තියෙනවා 33 දිනේ මේ 9 වෙනි මාසේ 30 දක්වා 33 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා අල්ලස්ෝ දූෂණ කොමිසම් සභාවේ. කවුද මේ 33 දෙනා? අධ්‍යාපන අමාත්‍යාංශ විදුහල්පතිවරිය, පොලිසිය සාජන් මහතුරු 4 දෙනෙක්, පොලිසිය කොස්තාපල් මහතුරු දෙන්නේ, පොලිස් පරීක්ෂකවරේ, උප පොලිස් පරීක්ෂකවරේ, මාර්ගස්ත මගී ප්‍රවාහනයේ බස් නැවතුම් පොලක සටහන්කරු, සිවිල් පුරවැසියෙක්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කළමනාකාර සේවක නිලධාරී, මධ්‍යම සංස්කෘතික කර්මාන්තවල ව්‍යාපෘති කර්මාන්තකරුවි, ප්‍රාදේශීය ලේකම් කාර්යක සහකාර අධ්‍යක්ෂවරේ ග්‍රාම නිලධාරි මහත්මිය.
ඔබතුමාට විනාඩි 2යි.
ඔව්, සෞඛ්‍ය අමාත්‍යාංශ සුළු සේවා පාලක කෙනෙක්, වනශේෂ්ත්‍ර නිලධාරී, සංවර්ධන සහකාර කෙනෙක්, සැලසුම් නිලධාරියෙක්, රියදුරෙක්, පණිට්ටකරු, දුම්රිය දෙපාර්තමේන්තුවේ පණිට්ටකරුවෙක්, ප්‍රධානම දූෂිතයා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බාරගැනීමේ නිලධාරී, පිළිගැනීමේ නිලධාරී, බාරගැනීමේ නිලධාරී, ඔය පාර්ලිමේන්තුවේ මාර්ගස්ථාහ මගේ ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරු. දැන් අපේ රටේ දූෂිත රැළ මේගොල්ලෝ. මේ අල්ලස්සා දූෂණ කොමිසම් සභාව විසින් අත්අඩංගුවට අරන් තියෙන්නේ පණිට්ටකරු, වේලා සටහන්කරු, PC මහතුරු ටිකක්. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි, ඒගොල්ලගේ මහේස්ත්‍රාත් අධිකරණ නඩු දාලා තියෙන කාටද? මේ අවුරුද්දේ මහේස්ත්‍රාත් අධිකරණ නඩු දාලා තියෙනවා නඩු 8ක්. පොලිස් කොස්තාපල්වරු දෙන්නයි, පොලිසිය සාජන් මහතුරු 3 දෙනයි, සිවිල් වැසියන් 3 දෙනයි. ඔන්න නඩු දාපු අය. මේකේ වැරදිකරුවන් වෙලා තියෙන කවුද? වැරදිකරුවන් වෙලා තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි 27 දෙනෙක්. කවුද? පොලිසිය ඩීජි මහත්තෙක්, පොලිස් පරීක්ෂක මහත්තෙක්, උප පොලිස් පරීක්ෂක මහත්තෙක්, පොලිස් සැරේන් මහත්තෙක්, පොලිස් කොස්තාපල් කෙනෙක්. ඊළඟ තාක්ෂණ නිලධාරියෙක්, නගර සභාවේ කම්කරුවෙක් නේද? මේ ආදි ගත්තොත් කවුද මේ වැඩිකරුව වෙලා තියෙන්නේ? විදුලි බල බණ්ඩලේ සැපයුම් සහකාර කෙනෙක්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කාර්යාල සහායක කෙනෙක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක ක්ෂේත්‍ර නිලධාරියෙක්, දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාලයක ලිපිකාරිනිය. මේකල තමයි වර්ධකරුව වෙලා තියෙන්නේ. දැන් මේ අල්ලස්සා දූෂණ කොමිස සභාවට විශාල බලයක් දීලා විශාල නීති සම්පාදනය කරලා අත්තටම ගන්නේ පරීක්ෂණ කරන පණිට්ටුකරු, වේලා සටහන්කරු, විදුහල්පතිවරයෙක්, පීසී මහත්තයෙක්, සාජන් මහත්තයෙක් මොකද සිදුවී තිබෙන්නේ? එනිසා කරු කතානතු අපේ රටේ ප්‍රධාන මූල්‍ය අපරාධකරුවන් නොවුන් නොවන බව අල්ලස්සෝ දූෂණ කොමිස සභාව තේරුම් ගත යුතු තිබෙනවා. ඊළඟම අවසන් වශයෙන් පොලිස් කොමිසම් සභාව විශාල කරුණු ගණනාවක් තිබත් මම ඉතා කෙටි කරුණක් මතු කරන්නම්. පෞගියදා ඔබතුමාලට මතක ඇති,
ඔබතුමා කාලය
අවසන් කරන්න හදන්නේ. පෞගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSV මහත්තයා, ඔහු මාරු කරනවා හදිසි පොලිස් මහජන සම්බන්ධතා කොට්ටාසේ අධ්‍යක්ෂතුමා මාධ්‍ය ප්‍රකාශක තනතුරේ ඒ කංකසන්තුරේ කොට්ටාසේ වෙත උතුරු පළාතේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරිගේ පුද්ගලික සහකාරකම් ලෙස යවනවා. ඒතර මොකක් හරි පරීක්ෂණයක් වෙන්නේ නැති. ඒතර මේ කොහෙද යවන්නේ මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා? කංකසන්තුරේ DIG මහත්තයාගේ සහකාර හැටියටපත් කරලා. ඒ යවන්නේ කවද්ද? ඒ යවන්නේ ගරු නියෝජ කතානායකතුමනි 2020 10 9.
අවසන් කරන මන්ත්‍රීතුමා.
අවසන් වශයෙන් හැබැයි 2020 10 9 යවන ආයේ 10 12 කක්කසතුරේ ඉඳන් ආයේ මෙතෙන්ට ගිනවා. පොලිසියේ මම තනතුරු කියන්නේ නැහැ වෙලා නිසා පොලිසියේ පොලිස් මූලස්ථානට නැවත ගිනවා. ඒතර මම දැනගන්න කැමති පොලිස් කොමිස සභාවෙන් 10 මාසෙන් 9 වෙනිදා ඔව් මාරු කරන්න හේතුණු සාධක මොනවද?
ස්තුතියි ඔබතුමාට.
හැබැයි 12 වෙනිදා එම මාරු අවලංගු කරන්න හේතු මොනවද? ඒ නිසා ගරු කතානායකරේ සිද්ධියෙන් පෙන්වන්න අන් කවරක්වත් නෙවෙයි දේශපාලනේ. යවන්න කියනකොට යවනවා, ගේන්න කියනකොට ගේනවා. විධිමත් විනය පරීක්ෂණයක්, විධිමත් කාර්යපටිපාටයක් අනුගමනය නොකර බව තමයි පෙන්වුම් කරන්නේ. මේ ආදි මාරුවීම් ගණනාවක් තිබෙනවා. ඒ පිළිබඳ පොලිස් කොමිස සභාවට අවධානය යොමු කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් අතර වෙනවා. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායක.
ගරු අරුන්දක පනෑඩු අමාත්‍යතුමා විනාඩි 10යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2021 විසර්ජන වනාන්ත කිටුම්පතේ ආයවැය කාර්ය සභා අවස්ථාවේ විශේෂම ශීර්ෂ විස්වාක් යටතේ අද මේ පවත්වන ව්‍යාදයේදී මට ඉස්සල කතා කරපු අනුර කුමාර දිසානායක මැතිතුමා, එතුමාට පොඩි පිළිතුරක් දෙන්න. අපි දෙන්න මිත්‍රයෝ, හැබැයි පොඩි පිළිතුරක් දෙන්න ඕන. මට මතකයි තමුන්නාන්සේ පහුගේ යහපාලන ආණ්ඩුවේ එක්තරා ආකාරයකින් කොටස්කාරයෙක් වෙලා හිටියා. මට මතකයි කෙටි කාලයක් ඉඳලා එපා වෙලා ගියා. ඒක තමයි කියන්න දෙන්න. ඒ ආණ්ඩුවට අපි පක්ෂයක් හැටියට එකතු වෙලා නියෝජ්‍ය සංචාරකමිතුවරයා ඉඳලා පළවෙනියෙන්ම ඒ ආණ්ඩුවේ තමුන්නාන්සලගෙන් එළියට ආවේ මම. අම එළියට ආවේ තමුන්නාන්සලගේ මේ කරන වැඩපිළිවෙල පිළිබඳව, අගමැතිතුමා කරපු වැඩපිළිවෙල පිළිබඳව මේ ආණ්ඩුව ඉදිරියට යන්නේ නැහැ, මේ ආණ්ඩුවේ තියෙන දූෂණ වංචා හොරකම් මැරකම් ගැන කතා කරලා තමයි මම එළියට ආවේ. එතකොට ඊළඟට දැන් මේ මැතිවරණයේදී මට දවන් ජයග්‍රහණයක් දීලා දෙනවා, මගේ දිස්ත්‍රික් ඉදිරියට තමයි මාව ආයපත් කළා දෙනවා. එතකොට දැන් තමුන්නාන්ස මතකයි තමුන්නාන්සර කාර්යාලයකුත් තිබ්බා. දැන් තමුන්නාන්සර මම මගේ වෙලාව දෙන්නකො මට කතා කරන්න. තමුන්නාන්සේ නිලෝ නිල නොවන විදිහට කාර්යාලයක් පවත්වාගෙන ගියා ග්‍රාමන්ත කාර්යාලය ඇතුලේ. මට මතකයි
අරුණ කුමාර මැතිතුමා.
ගරු කතානායකතුමනි, මම අරුන්දික පනාන්දු රාජ්‍ය අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. මේක බොහෝ විට මම නැති තැන්වල තැනින් තැන කියලා තියෙනවා. එනිසා එතුමාට ස්තුතිවන්ත වෙනවා. මා ඉදිරිපිට පළමු වතාවට තමයි මේ රාජ්‍ය අමාත්‍යවරයෙක් මේ ප්‍රකාශ කරන්නේ. මායේ මුළුමනින්ම
නෑ,
මා ගැන කිව්වෝ අසත්‍ය ප්‍රකාශකන. එනිසා ගරු කතානායකතුමනි, මා ගැන ඉතාමත් අසත්‍ය ප්‍රකාශයක් කරනවා. මා ස්තුතිවන්ත වෙනවා එතුමාට මා ඉදිරිපිටේ කියපු ගැන. එනිසා එවැනි කිසිදු කාර්යාලයක් නොතිබුණු බවත්, එම කාර්යාලයකට මා සහභාගී නොවුණු බවත්, විශේෂම ජනාධිපති කොමිසම් සභාව හමුවේ මගේ සාක්ෂ්‍ය මා ඉතාමත් හොඳින් ලබා දී තිබෙන බවත් ඒ පිළිබඳව එනිසා ගරු කතානායකතුමනි එතුමා විසින් මේ කරලා ප්‍රකාශ මුළුමනින්ම මම බැහැර
කරනවා.
නියෝජ්‍ය කතානායකතුමනි, අපිට මතකයි තමුන්නාන්සේට මතකද දන්නේ, තමුන්නාන්සේට අමතක වෙලක් දන්නේ නැහැ. තමුන්නාන්සේලා FCID එකට මිනිස්සු දෝරපු හැටි තමුන්නාන්සලා FCID කියන ආයතනය අයතා විදියට පිහිටවලා ඒකට චූදිතයන් නම් කරේ තමුන්නාන්සලා කීප දෙනෙක් එකතු වෙලා. දැන් මෙතන ඉන්නවා එක්කෙනෙක් තමයි රාජ්‍ය සේනාරත්නතුමා. අපි එක්තරා කාලයකදී ගරු කරපු අමාත්‍යවරේ. පහුගිය කාලේ තමුන්නා අගමැතිතුමයි තමුන්නාන්සෙයි මේ කණ්ඩායම එකතු වෙලා හොරෙන් හොරෙන් සාකච්ඡා කරලා තමයි නම් එක දාලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මිනිස්සුම චූත්
ඉන්ටර්ෆෝඩ් නියෝජ්‍ය කතානායකතුමා මම ওই කමිටියක ඉඳලත් නැහැ ජනාධිපති කොමිෂන් සභාව මට මේ පිළිබඳව කැඳවලත් නැහැ
පැහැදිලි
නේ තමුන්නාන්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි නිල වශයෙන් කොමිටියේ හිටියේ නැහැ හැබැයි හොරෙන් ගලේ හොරෙන් අගමැතිතුමත් එක්කලා එකතු වෙලා රාට සාකච්ඡා කළා හෙට දාන්නේ යෝෂිතව ඊළඟට දාන්නේ නාමල්ව ඊළඟට ගේන්නේ සිරන්තිව ඊළඟට ගේන්නේ මෙන්න මෙහෙම තමයි වැඩ කළේ අද මේ කතා කරනවා හරියට බබ්බු වගේ කතා කරනවා ගරු මම ඊට වැඩියේ නියෝජක කතානායකතුමනි ඒකන කතා කරන්න යන්නේ නේ ඒ වගේම තමයි දැන් තමුන්නාංශ කිව්වා 153 වගන්තිය අර්ථී තමුන්නාංශක පහුගිය කාලෙදී ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුව නැති අවස්ථාවේදී මුදල් වෙන් කර ගැනීම ඒක ව්‍යවස්ථාව තුළ ඒ බලය ජනාධිපතිවරයාට 153 අර්ථී තියෙනවා ඒකට ඒ සම්බන්ධෙනුත් මම ඊට වැඩි කතා කරන්න යන්නේ නැහැ ඊළඟ කාරණාව තමයි ජනාධිපතිවරයා ගැන කතා කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ සමස්ත ජනතාව 60%කටත් එහා මේ අධිකරු ජනාධිපතිතුමාට ඡන්දය දුන්නේ දැවැන්ත බලාපොරොත්තු ගොන්නක් හිටලා. දැන් තමුන්නාන්සලාද කතා කරනවා එක එක අමාත්‍යංශලි දැන් මම අහගෙන හිටියා ඩිජිටල් ඇමතිතුමා කතා කරනවා. බැලුම අරගන්න බැරි වුණේ මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා. ඊළඟට කතා කරනවා ආයෝජන ඇමතිවරයා. ආයෝජන ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යවරයා කතා කරනවා ඒ ටික කරගන්න බැරි වුණේ දැන් සේරම අර කුණු බෙන්ගාල බොක්කට වගේ එතුමාට තමයි දාන්නේ. හැබැයි තමුන්නාන්සලා ෆේල් නාණ්ඩුවක් තමුන්නාන්සලා අගමැතිතුමා ෆේල් තමුන්නාන්සලා සම්පූර්ණයෙන්ම අවුරුදු පහක් තිස්සේ ෆේල් වෙච්ච නිසා තමයි මේ රටේ සමස්ත ජනතාව තමුන්නාන්සලා පරාජයටපත් කළේ තමුන්නාන්සලා පරාජයටපත් කළේ තමුන්නාන්සලා අද දැවැන්ත ආණ්ඩු පක්ෂය නිර්මාණය කරේ තමුන්නාන්සලා ෆේල් නිසා ඒක නිසා අපි ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුත් එක්කලා අපි බලන්න ජනාධිපතිතුමා මේ අවුරුදු වැඩ කරපු ආකාරය අපි තාමත් සතුරු වෙනවා ජනාධිපති ලේකම් කාර්යාලය කවුරු මොනවා කිව්වා පොළවේ පය ගහලා ඉන්න ජනාධිපති ලේකම්වරේ අපේ වයම බලාතේ නිකවරටි ඒ මොනහරි යමක් මේ රටේ සාමාන්‍ය ජනතාව ගැන දැනුමක් තියෙන එහෙම කෙනෙක් එතන ජනාධිපති ලේකම් ධූරේ ඒ වගේම තමයි අපි කාලෙකට පස්සේ දැක්කා බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ගරු නියෝජ්‍ය කතානායකතුමනි 1973 රජයේ එවකට මුදල් අමාත්‍ය ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා දැවැන්ත ආර්ථික විප්ලවයක් මේ රට තුළ සිද්ධ කරන්න මේ රටේ නිෂ්පාදන ආර්ථිකය වැඩි කරන්න අපනයන කෘෂි කර්මාන්තය වැඩි කරන්න මේ රට තුළ ස්වයන් නිෂ්පාදන ඇති කරලා මේ රට දියුණු තැනකට ගේන්න වැඩපිළිවෙලක් ගෙනාවා හැබැයි අපි දැක්කා ඒකට ජනතාවගේ පොඩි විරෝධයක් ආවා මොකද ඒක මර්ධනයක් එක්ක ක්‍රියාත්මක වුණා සමහර නිලධාරි මර්ධනයක් එක්ක ක්‍රියාත්මක කළා හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි අද මේ අධිකරු ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙල සුරං ආර්ථික වැඩපිළිවෙල නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්න කෘෂි නිෂ්පාදන ශක්තිමත් කරන්න අපනයන කෘෂි කර්මාන්තය ශක්තිමත් කරන්න මේ ජනාධිපතිවරයා පළවෙනි වතාවට බණ්ඩාරනායක ප්‍රතිපත්ති අනුගමනය කරමින් එදා සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් වැඩ කටයුතු කරන ආකාරය මේ රටේ සමස්ත ජනතාව පිළිගන්නවා. ඒකට එක උදාහරණයක් ගැන මම කහගෙන කතා කරනවා.
ඔබතුමාට තව විනාඩි දෙකයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට අවස්ථාව දෙන්න. මම දැන් කහගෙන කතා කරනවා. දැන් කහගෙන ඉන්න උනන්දු වෙන මේ සියලු දෙනා අපි දන්නවා රේගෝ වරාය සම්බන්ධ කරගෙන මේ ව්‍යාපාරික ප්‍රජාවක් හැමදාම මේ රටේ ජනතාවගේ මුදල් මංකොල්ල කරනවා. මේව නාස්තිය දූෂණයට ලක් කරනවා. එහෙම කණ්ඩායමක් කරන්නේ. හැබැයි ගෙනාව කහටිකවත් ජනාධිපතිව දුන්නේ නැහැ. ප්‍රතිපත්තියක් ගත්තා. දීන්දුවක් ගත්තා. ඒක තමයි ගෝඨාභයගේ රාජපක්ෂ ජනාධිපතිවගේ අපි බලාපොරොත්තුනේ. දැන් කහා වෙළෙන්දන්ට එහෙම නැත්නම් කහා නිෂ්පාදනය කරන ගෝවින්ට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. මේක තමයි අපිට බලාපොරොත්තුනේ. දැන් අමුණාංශේ මං අහගෙන හිටියා තමුන්නාංශේ කතාව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්මල මැතිතුමා මම තමුන්නාංශගේ තාත්තට ගරු කරපු කෙනෙක්. හැබැයි තමුන්නාන්සේ නැවත වතාවක් මේ රට ඊළාම් ත්‍රස්තවාදයට අදගෙන යන්න හදගෙන. තමුන්නාන්සේ කියන්න ඕන මේ ජනාධිපතිවරයා ඉන්නකම් ඒක ඉඩ දෙන්නේ නැහැ. හැබැයි අපි මම පොල් සංගල් නැමැති රැඳෙන්න මගේ වැවිලි කර්මාන්ත රාජ්‍ය කැබිනට් නැමැතිවරයා. අපි ඉන්නේ මං කියන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි දෙවැනි පොල් ත්‍රිකෝණය ඇතිකරන්න අපි බලාපොරොත්තු වෙනවා යාපනයේ මන්නාරම වවුනියාවසක් ඉන්නොච්චේ. අපි දෙවැන්ත වැඩකොටසක් අධිකරු ජනාධිපතිතුමා උතුරු නැගෙනහිර ප්‍රතිසංහදානය කරන්න ඒ ප්‍රදේශය දියුණු කරන්න වැඩ කටයුතු කරනවා. එහෙම කරද්දී තමුන්නාන්සේ කතා කරනවා මේ රටේ හමුදාව මිනිමැරුවයි කියලා. තමුන්නාන්සේ නැවත වතාවක් ඒ ජනතාවගේ මනස විකෘති කරන්න ඒ ජනතාව පළවෙනි වතාවට උපකුලපතිවරයා
මත කාලය අවසන් නැමැතුමා
මට එක විනාඩියක් දෙන්න නියෝජ්‍ය කතානායකතුමනි.
මේ කාලයක් තියෙන්නේ.
එහෙනම් තමුන්නාන්සේ පොයින්ට් ඔෆ් ඕල් කියලා ගන්න.
ඔව් ගජේන්ද්‍ර පොන්නබල මැතුමා.
No, I respect the Honorable State Minister, but he must, if he mentions my name, and if he makes an accusation, Honorable Deputy Speaker, then he must be good enough to say exactly where I am trying to encourage terrorism. I make these charges against the military. Those are charges not just me. Those are charges that even the Honorable former President and now Prime Minister has also accepted, that wrongs have happened. I am saying that they have to be investigated.
You accuse the armed forces and the government.
අමතුම අවසන් කරන්න දැන්.
ගරු මට විනාඩියක් දෙන්න මගේ විනාඩිය දෙන්න නියෝජ්‍ය කතානායකතුමනි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි කියන්න ලෑස්තුනේ
අවසන් කරන්න ගන්න.
යාපනයේ උපකුලතුමා ඔබතුමා පත් කරනකොට අතිගරු ජනාධිපතිතුමා අවුරුදු ගණනාවකට පස්සේ හැමදාම LTT ලේබල් එක ගහපු කෙනෙක් උපකුලපතිහරි පත් කළා. එතුමා ඒ ජනතාව විශ්වාසය දෙනාගෙන අපේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හරහා එතුමා විශ්වාසය දෙනාගෙන කටයුතු කරද්දී මේ අය නැවත වතාවක් ත්‍රස්තවාදයට මේ රට එනියන්න හදනවා. අපි ඒක නිසා එකක් කියන්නට ඕන, මේ ජනාධිපතිවරයා ජනතාවගේ පැත්තෙන් ඉඳලා වැඩ කටයුතු කරන ජනාධිපතිවරයෙක්. මොන වෙනස්කම මොන තීන්දුව ගත්තත් ජනතාවගේ මතය ඉදිරියට ගෙනිහිල්ලා මේ රටේ ජනතාව ඉතාමත් හොඳ තත්ත්වයකට ගෙනියන්න ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව වැඩ කටයුතු කරනවා කියන එක මේ වෙලාවේ නියෝජ්‍ය කතානායකතුමනි පැහැදිලිව කියන්න ඕන.
ස්තුතියි ඔබතුමාට. ජේසී අලවතුල මන්ත්‍රීතුමා විනාඩි 20යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. විශේෂයෙන්ම අයවැය කාරක සභා අවස්ථාවේදී පළමුනි දිනේම අපිට කතා කරන්න අවස්ථාව ලැබීම විශේෂයෙන් මතක් කරන්න ඕනි. අරුන්දික ප්‍රනන්දු මන්ත්‍රීතුමා මං ඉදන් දිගින් දිගටම ගිය ආණ්ඩුව ගැන කතා කරා. එතුමාට අමතක වෙලා තියෙන එතුමා ගිය ආණ්ඩුවේ ඇමතිවරයෙක්. හරි පොඩ්ඩක් ඉන්නෝ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔබතු ඇමතිවරයෙක් කියලා නිකේ නරක දෙයක් කිව්වේ නෑනේ. ඔව්. ඉතින් නරකක් කිව්වේ නෑනේ ඔයාට. ඔයා ඇමතිවරයෙක් කියලා නේ කිව්වේ. ඉතින් නරකක් කියන්නේ නෑ. ඔය කලබල වෙන්නේ
අයියෝ.
මන්දිතුමා.
ඔබතුමා කතා කරන්න.
කලබල වෙන්න එපා. මම නරකක් කිව්වේ නෑ. ඔව්. පැහැදිලිවම කියන්න. එච්චර කලබල වෙන්න දෙයක් නෑ. ඒ යාණ්ඩු ඇමතිවරයෙක් කව ඔබතුමා හිටියන්නේ අපිට නෙමෙයි ඇමති ගන්දුන ඔබතුමාලට. ඒ නිසා මේ දැන් මේ බොරු කහි ගහන්න එන්න එපා. ඒ කාලේ ඒ නිසා ඔය ඔබතුමා කියපු කාරණා ගොඩකට වක් කියන්න ඕන ඔබතුමාලා. ඉතින් ඒ නිසා මම පැහැදිලිව කියන්න ඕනි, අද ඉතාමත් වැදගත් වැය ශිෂ්‍යයක් ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ඒ වගේම උපරිම අධිකරණයේ ඇතුළු මේ සියලුම ආයතන 25ක් සම්බන්ධයෙන් කතා කරන කාරක සභා අවස්ථාවේදී පැහැදිලිවම කියන්න ඕනි, මේ වෙනකොට විශේෂයෙන්ම අද අපි බැලුවහම මෙතන විශේෂ මේ කාර්ක සභා අවස්ථාවට කොමිෂන් සභා ගණනාවක් තියෙනවා. ඒ කොමිෂන් සභාවවලදී අපි පැහැදිලිව කියන්න ඕනි, මේ කොමිෂන් සභාවවල පත් කිරීම තුළ මේ අලුත් තත්ත්වයක් එක්ක විශේෂ සංශෝධනයක් එක්ක විශේෂයෙන්ම ඒ ස්වාධීන තත්ත්වයේ මේ කොමිෂන් සභාවල ඉදිරියේදී පවත්වා ගන්න හැකිද? මොකද මේ කොමිෂන් සභාව පත් කිරීම තුළ අද පාර්ලිමේන්තු සභාව තුළ කටයුතු කිරීමේදී අපිට පැහැදිලි අලුත් තත්ත්වයක් එක්ක ඒකේ අද නිර්දේශයන් ලබා ගැනීමක් නැහැ. ඒ නිසා අද සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා සතු වෙලා තියෙනවා මේ කොමිෂන් සභාවල නිලධාරීන් පත් කරන බලේ. එතකොට අපි බලාපොරොත්තු වුණු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ඒ බලාපොරොත්තු වුණු ස්වාධීනත්වය මේ කොමිෂන් සභාවලින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මම දැක්කා අපේ හිටපු අමාත්‍ය හිටපු අපේ මහින්ද සමරසිංහ මන්ත්‍රීතුමා කතා කිරීමේ එතුමා කිව්වා එතුමත් ගියවර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක සභාවේ හිටපු ජනාධිපතිතුමා නියෝජනය කරපු සමාජිකයෙක් කියලා කිව්වා. එතුමා කිව්වා ඒකේ යම් යම් අවස්ථාවල ස්වාධීනත්වයක් උන්නේ නැහැ කියලා. අපි පැහැදිලිව කියන්න ඕනි එතුමා උදාහරණයක් කිව්වේ විපක්ෂ නායකතුමා ගැන. ඒකට ඊට පස්සේ අගමැතිතුමා කියපු දෙයම කරා කිව්වා. එතකොට ඒක ඒ වෙලාවට අදාළ දෙයක්. එතකොට ව්‍යවස්ථාදායක සභාවේ සංවිධානය හා සම්බන්ධව ප්‍රශ්නයක් නෙවෙයි. දැන් අද තියෙන තත්ත්වයත් එක්ක බැලුවාම එහෙමනම් ඒ එතුමා කියපු කාරණා අදාළ වෙන්නේ නැහැ. අද විපක්ෂ නායකතුමා ස්වාධීනව කටයුතු කරන විපක්ෂ නායකවරේ. ඒ නිසා මම දන්නා එතුමා මොන අරමුණෙන් හිටපු ජේෂ්ඨ ඇමතිවරයෙක් කැට මෙවැනි කාරණා කතා කරනවද කියලා. එතුමා කිව්වා 78 ජයජාතව එතුමාගේ විවස්සාව 90 ඉඳලම මේ විදිහට තමයි තිබ්බේ කියලා. ඉතින් 78 විවස්සාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කතා කරලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ඉල්ලපු සෑම ජනාධිපතිවරයෙක් මේ සම්බන්ධයෙන් අපිට මීට වඩා ප්‍රජාචන්ත්‍රවාදී තැනකට යන්න ඕනේ කියලා කතා කරලා තමයි මේ අවසාන වශයෙන් 19 වෙනි විවස්සා සංශෝධනය ගෙනාවේ. එහෙමනම් අපි එතනින් එහාට ප්‍රජාචන්ත්‍රවාදී විදියට ස්වාධීනව කටයුතු කරන ආයතන බිහි කරන වෙනුවට නැවතත් ජනාධිපතිවරයාට තනි බලයක් යන විදියට මේ ඉතාමත් වැදගත් තනතුරු ගණනාවකට පත්කිරීම කිරීමේදී විශේෂයෙන්ම
ඕඩර් ප්ලීස් පස්වරු එක දක්වා දිවාහාරය සඳහා සභා කාර්ය සභාවත් හිටවනු ලැබේ. ඔබතුමාට දිවාහාරයෙන් පසුව වේලාව ගන්න පුළුවන්.